මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලයේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආදි අෂ්ටක ශීලය සමාදන් වෙන නමස්කාරය කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි හරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පක්කෝදනෝ දුද්ධ කීරෝ හමස්මි අනුතීරේ මහියා සමාන වාසෝ ඡන්නා කුටි ආහිතෝ ගිනි අතචේ පත්ථයසි පවස්ස දේව අකෝධනෝ විගත කීලෝ හමස්මි මහිතීරේ ඒක රත්ති වාසෝ ඉවටා කුටි නිබ්බුතෝ ගිනි අතචේ පත්ථයසි පවස්ස දේව සදහවත් පින්නතුනි ධන සම්පත්තිය නිසා ඇතිවෙන මාන්නය ධර්මයේ හඳුන්වලා තියෙන භෝග මදය නමිනු භෝග මදයෙන් මත් වුනහම කෙනෙකුට ලෝකය සුරක්ෂිත ස්තැනක් හැටියටයි පේන්නේ ඕනෑම උපද්‍රවයක් භවභෝග සම්පත්තිය තුලින් ජයගන්න පුළුවන් ය කියන සර්ව සුභවාදී දෘෂ්ටියකට පවා කෙනෙක් නැඹුරු වෙනවා. ඒ වගේ දෘෂ්ටියක් ගත්තු මහා ධනවත් ගෝපාල ගවහිමියෙකුට බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් කළ අභියෝගයක් සූත්‍ර නිපාතය නැමැති ධර්ම ග්‍රන්ථයේ ධනිය සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ ධනිය සූත්‍රයේ මුල් ගාථා දෙකයි අපි මද මාතෘකා හැටියට තැබුවේ. ධනිය කියන නම ඇති මහා ධනවන්ත ගෝපාල ගවහිමියෙක් 30,000ක් විතර ගව රැළක් ඇතිව බුද්ධ කාලයේදී විදේහ රටේ ජීවත් වුණා. ගවහිමියෙකුට අවුරුද්දේ හැමදාම එක තැනම ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ ගවයන්ගේ ආහාර ප්‍රශ්නය නිසා. සාමාන්‍යයෙන් ඒ විදිහේ විශාල ගව රැළවල් සිටින ඒ ගවහිමියන් වර්ෂා කාලයේ ගංගා ආශ්‍රිත උස්බිම් ප්‍රදේශයක ගත කරනවා ගවල් ආදී හදාගෙන. අනිත් මාස 8 ගම් තීරයක හරි පොකුණු තීරයක හරි ගවයින්ට හොඳට තනකොළ වතුර එහෙම ලබා ගන්න පුළුවන් ප්‍රදේශයක ජීවත් වෙනවා. ඉතින් මේ ධනිය ගෝපාලයාත් මහා මහි කියන ගඟ මූදට වැටෙන හරිය තියෙන එක්තරා කුඩා දූපතක වාසස්ථානය හදාගෙන ජීවත් වුනේ අවුරුද්ද 8 මාසයක් හි ගත කළා. ඊළඟට ඔන්න වර්ෂා කාලය එනකොට ඒකට නිමිති පහළ වෙනකොට මේ ධනිය ගෝපාලයා ඒ ගම් තීරම තියෙන තරංග උස්බිමක ගිහිල්ලා ඒ ගවයිනුත් අරගෙන ගවහල්ලේම හදාගෙන නිවාසයක් එහෙම සකස් කරගෙන ඔන්න වර්ෂා කාලයට සූදානම් වුණා. ඒ කටයුතු ඔක්කොම ඉවර වෙනකොට 4 වටින් වැහි වලාකුළු මුදුන් වුණා. ධනිය ගෝපාලයා ගවයින්ගේ තමන්ට ආහාර තමන්ගේ පිරිසට ආහාරත් ගවයින්ට ආහාරත් දරගිනි ආදී හැම එකක්ම සූදානම් නිසා බොහොම සතුටු සිත් ඇතිව ඇඳේ හාන්සි වෙලා මෙන්න මේ විදිහේ ප්‍රීති ගාථාවක් උදාන ගාථාවක් ප්‍රකාශ කළා. පක්කෝදනෝ දුද්ධ කීරෝ හමස්මි අනුතීරේ මහියා සමාන වාසෝ ඡන්නා කුටි ආහිතෝ ගිනි අතචේ පත්‍යසි පවස්ස දේව. මේ ගාථාව අපි සිංහලෙන් කියන්න උත්සාහ කළොත් සිංහල කවියට නැඟුවොත් මේ විදිහට කියන්න පුළුවන්. බත ඇත ඉදිලා කිරි ඇත දොවලා මහිගං තෙර වසනෙම් පිරිවරලා ඇතගේ වහලා ගිනි ඇත පිඹලා වහිතොත් වැහැපන් වැඩ ඇත වැහැලා. බත ඇත ඉදිලා කිරි ඇත දොවලා මහිගං තෙර වසනෙම් පිරිවරලා ගෙට ඇත වහලා ගිනි ඇත පිඹලා වහිතොත් වැහැපන් වැඩ ඇත ගැහැලා. ඒ කියන්නේ පක්කෝදනෝ කියලා කියන්නේ දැන් ආහාර බත් එහෙම උයල ඉවරයි. දුද්ධ කිහිරෝ ගවයින්ගෙන දෙනුන්ගෙන් කිරි දොවල ඉවරයි. ඊළඟට අනුතීරේ මහියා සමාන වාසෝ මගේ සමාන අදහස් ඇති පිරිසත් එක්ක මම පිරිවරත් එක්කයි මං වාසය කරන්නේ. ඡන්නා කුටි මගේ නිවස කුටිය හොඳට හෙවිල්ලලයි තියෙන්නේ වැස්සට බය නැහැ. ආහිතෝ ගිනි ගිනි දැල්වලයි තියෙන්නේ. ඒ කාලේ මේ වගේ නෙවෙයි ගිනි ගින්නක් අමාරුවෙන් දැල්වා ගන්නේ දී දෙකක් ගැටලා ඒ එහෙම දැල්වගත්තු ගින්න පිඹල පිඹා ආරක්ෂා කර ගන්නවා. එතකොට ගිනි දැල්වලා ඉවරයි. මේ ඔක්කොම සතුටින් සිතින් මේ කියන්නේ ආහිතෝ ගිනි. ඒක නිසා අතකේ පත්තේති පවස්ස දේ වහිතොත් වහින්නේ ගමන් කැමති නම් වැස්ස කැමති නම් කහින්නේ කියන එකයි. ඔය විදිහට අභියෝග ගාථාවක් නැවත නැවත කියමින් හිටියා වැස්සට අභියෝගයක්. ඕක බුදු පියාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ ගන්ධකුටියේ ඉන්නකොට දිවකණින් ඔය ගාථාව ඇසුණා. ඊට හේතුව සොයලා බලනකොට පෙනුණා මේ ධනිය ගෝපාලයටත් ඔහුගේ බිරිඳටත් මේ ශාසනයේ පැවිදි වෙලා රහත් වෙන තරම් හේතු සම්පත්තිය තියෙන බවත්. තමන් වහන්සේ වැඩම කරලා ධර්මීය දේශනා කළොත් ඊට පසු දවසේ මහා ගං වතුරකට අහු වෙලා මේ දෙන්න නැති වෙලා යන මරණයට පත් වෙන බව. දැකලා බුදුරජාණන් වහන්සේ අහසින් වැඩම කරලා ඒ තරම් යොදුන් ගණන් ඈත විදේහ රටේ ඒ ධනිය ගෝපාලයාගේ නිවසේට ඉහෙලින් වැඩ හිටගෙන පිළිතුරු ගාථාවක් වදාලා අර ධනියගේ ගාථාවට කැපෙන හැටියට. ඒ ගාථාව තමයි දැන් අපි දෙවෙනුවට දැක්ුවේ අකෝධනෝ විගත කීලෝ හමස්මි අනුතීරේ මහියේ කරති වාසෝ විවටා කුටි නිබුතෝ ගිනි අතචේ පත්තේසි පවස්ස දේව. මට නැත ක්‍රෝධය, මට නැත වෛරය, මහිගං තෙරමම් වසනින් මෙකරය. ගෙත ගෙය ඇත ඇරලා, ඇත ගෙය ඇරලා, ගිනි ඇත නිවලා, වහිතොත් වැහපන්, වැඩ ඇත වැහලා. අක්කෝධනෝ කියලා කියන්නේ මා තුළ ක්‍රෝධයක් නැත. විගත කීලෝ, කීල කියලා කියන්නේ ඔය කූඤ්ඤය වගේ, ඒ අදහසින් දක්වන්නේ සිත ද්වේෂය. ද්වේෂය කියන තරහ කියන එක කාගේ හරි හිතේ පිළිබඳව ඇති වුණාම ඒක නිකන් ඇනුණු කූඤ්ඤයක් වගේ. ද්වෛරය නැති බව එතන ප්‍රකාශ කරන්නේ. මා තුළ ක්‍රෝධය නැත, වෛරය නැත. ඊළඟට අක්කෝධනෝ විගත කීලෝ හමස්මි අනුතීරේ මහි ඒක රත්ති වාසය. මහි ගඟ තීරයෙහි කරෑ මාගේ වන්නේ, එක රෑ වාසය කරන්නේ. ඊළඟට විවටා කුටි, ධනිය කිව්වේ තමන්ගේ ගෙය පෙවිලි කළායි කියලා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මගේ ගෙය ඇරලා විවෘත කරලා, වහලක් නැහැ ගෙට, ගෙට වහලක් නැහැ. නිබුතෝ ගිනි, මගේ ගිනි නිවිලා. අතචේ වස්සේදී පවස්ස දේව, ඉතින් කැමති නම් වැහපන්, වැඩක් ඇතොත් වැහපන් කියනවා බුදුරජාණන් වහන්සේ වැස්සට අභියෝගයක් කළා. නමුත් මෙතන ගැඹුරු අදහසක් තියෙන්නේ. දැන් අර මේ ධනිය ඥානවන්ත නිසා ධනියට තේරෙන විදිහටයි ප්‍රකාශ කළේ. දැන් මේ විදිහේ ගාථා වල එක්තරා සාහිත්‍යමය අගයකුත් තියෙනවා. ඒක සම්පූර්ණයෙන් දෙන්න අමාරුයි සිංහලට නැඟුවත්. පාලි භාෂාවේ බුදු පියාණන් වහන්සේගේ දේශනා ශෛලිය අංගයක් තමයි ඥානවන්ත අයට ධර්මයේ දේශනා කරනකොට ඇතැම් විට එකම වචනේ අර්ථ දෙකකින් ප්‍රකාශ කරනවා. එහෙම නැත්නම් එක ආකාරයෙන් ශබ්ද වෙන වචන යොදනවා ඒ අවධානය යොමු කරන්න. ඒකට කියනවා ප්‍රාස රසය කියලා. දැන් මෙතනත් මේ ගාථාවල ප්‍රාස රසය තියෙනවා. අර ධනිය පක්කෝධනෝ දුද්ධක ජිරෝ කිව්වා, ඒකට බුදුරජාණන් වහන්සේ අක්කෝධනෝ විගත කීඩෝ කිව්වා. තරමක් ඒ විදිහට යන්නේ ගාථා පිළක් තියෙනවා. ඒ ගාථාවලම ඔය ලක්ෂණිය තියෙනවා. ඉතින් මෙතන මේ ප්‍රකාශ කරන්නේ අර කුටි ඇරලයි කියන එකේ අදහස. දැන් කෙලෙස් උපමා කරලා තියෙනවා වහලකට. කෙලස් වලින් ගහිරණේ තියෙන්නේ. එතකොට කෙලස් නැමැති ඒ වහල ඉවත් කරලයි මම ඉන්නේ. මගේ කුටිය ඇරලා. ධානියගේ කුටිය වහලා තියෙනවා. සෙවිලි කළා තියෙනවායි කියලා එයා බය නැතුව කියන බුදුරජාණන් වහන්සේ කියන මගේ කුටිය ඇරලා. ඒ වගේම ධානිය ගින්න දැල්වගෙන තියෙනවා කියලා ඒකට පිඹ පිඹ ගින්න පවත්තගෙන ඉන්නවා කියලා එයි සතුටු වෙන බුදුරජාණන් වහන්සේ කියන මගේ ගිනි ඔක්කොම මන් නිවාගෙනයි ඉන්නේ. ගිනි ඇත නිවලා. ඒක නිසා වහිතොත් වැහපන්, වැඩ ඇත වැහලා, වැඩක් ඇතනම් වැහපන් කියනවනේ බුදුරජාණන් වහන්සේත් වැස්සට අභියෝගයෙන්. වැස්සට විතරක් නෙවෙයි ධනියටත් අභියෝගයක් කළා. ධනියගේ ධනාත්මක ගාථාවට බුදුරජාණන් වහන්සේ ධර්මාන්විත ගාථාවකින් පිළිතුරු දුන්නයි කියලා අපිට ගන්න තියෙනවා. ඉතින් මේ තනින් ගැලවරුණේ නැහැ. ඊළඟට ධනිය ගෝපාලයා තවත් ගාථාවක් වදාලා ඊටත් බුදු පියාණන් වහන්සේ අර වගේම ධර්මානුකූල ගාථාවක් පිළිතුරු දුන්නා. ඔය විදිහට තවත් ගාථා පහක් දැක් වෙනවා මේ සූත්‍රයේ. නමුත් අපි මේ අවස්ථාවේ කවිබණක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ පින්නතුන්ට ඒ ගාථාවල අර්ථය පමණක් ප්‍රකාශ කරලා යම්කිසි වෙනදා වගේ යම්කිසි ධර්ම විවරණයක් කරන්නයි අදහස් කරන්නේ. ඒ අනිත් ගාථාවල සාමාන්‍ය අර්ථය විතරක් අපි ගත්තොත් ඔන්න දෙවෙනි ගාථාවේදී ධනිය තමගේ ගවරැලේ ආරක්ෂාව පිළිබඳව ප්‍රකාශ කරනවා මේ විදිහට. කනමැස්සන් මදුරුවන් ආදී මේ ප්‍රදේශයේ නැහැ. උස්ව නැගුණු හොඳට වැඩුණු තනකොළ ඇති දෙනිවල, දෙනිකඩ බිම්වල මගේ ගවයින් හැසිරෙනවා. ඔවුන්ට මහ වැස්සක් උනත් දරා ගන්න පුළුවන්. ඒකට උනත් ඔරොත්තු දෙන ගවයින් වැස්ස, ඉතින් වැස්ස කැමති නම් එහපා. ඔන්න දෙවෙනි ගාථාවේ අර්ථය. ඔකට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර මේ විදියයි. මගේ පහුර මම හොඳට සකස් කරලා බැඳලා ඉවරයි. ඊළඟට මම මේ සැඬ වතුරෙන් එතර වෙලා පරතරයට ගිහිල්ලා ඉන්නේ. මට දැන් පහුරෙනුත් ඇති වැඩක් නැහැ. වැස්ස කැමති නම් වැහපන්. අන්න එතනත් අපිට තෝරන්න වෙනවා. අර පහුර කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒක ධර්මයේ සඳහන් වෙලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පහුරකට උපමා කරලා තියෙනවා. ඉතින් ඒ වගේම ධර්මයේ සඳහන් වෙනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හුදෙක් ඈතරවීම පිණිස මිසක් ග්‍රහණය පිණිස නොවේ කියලා. නිත්තරණත්ථය නෝ ගහණත්ථය කියලා. අන්න ඒකයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ මෙතෙන්දී. මම පහුරෙන් එතර වෙලා ඉවරයි. මට දැන් පහුරෙනුත් වැඩක් නැහැ. පහුරත් මට වැඩක් නැහැ. මේක එතරවීම සඳහා පමණක් කියන එක. ඒ තරම් ගැඹුරු අර්ථයක් තියෙන බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුරු වල තියෙන ධර්මානුකූල අදහස. ඔන්න එතකොට ඒ දෙවෙනි ගාථා. ඔන්න ඊළඟට ධනිය ගොපල්ලා තමන්ගේ ගෙදර දොරේ පරිසරය ගැන උදන්නනවා. මොකද කියන්නේ? මගේ ගොපලුලිය මගේ භාර්යාව මට බොහොම කීකරු. අනිත් පරපුරුෂයන්ට ලොල් වීම ආදී ඒ දුෂ්චරිත නැහැ ඇතුළ. ඊළඟට අපි බොහොම දීර්ඝ කාලයක් ප්‍රියමනාපන්දමින් අපි එකට ජීවත් වෙලා සිටිනවා. ඇය පිළිබඳ කිසිම දෝෂයක් පාපයක් ගැන මට අහන්න ලැබිලා නැහැ. ආරංචියක් නැහැ. ඒක නිසා වැස්ස ඉතින් කැමති නම් ගහපන්. ඔන්න ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන පිළිතුරු ගාථාවේ මොකද්ද තියෙන්නේ? මගේ සිත මට හරි වසඟයි. මට කීකරු. මගේ සිත කෙලෙස් වලින් මිදිලායි තියෙන්නේ. මැනවින් දමණය කරලායි තියෙන්නේ. බොහොම දීර්ඝ කාලයක් මගේ හිත මම වඩලායි තියෙන්නේ භාවනා වශයෙන්. ඒක නිසා වැස්ස කැමති නම් එහෙපා. ඔන්න ඊළඟ ගාථාවේදී ධනිය කියනවා, මම කාටවත් බැලමෙහි කළ ජීවත් වෙන්නේ නැහැ, මගේම වැටුපෙනු ජීවත් වෙන්නේ. ඒ වගේම මගේ පුත්‍රයිනුත් දරුවනුත් මා වගේම හොඳ නිරෝගීව හොඳින් ඉන්නවා. වැස්ස කැමති නම් එහෙපා. ඒකට බුදුරජාණන් වහන්සේ එතෙන්දී ප්‍රකාශ කරනවා, අත්ත වේතන භතෝ හමස්මි. මමත් කාටවත් බැලමිහි කරලා ජීවත් වෙන්නේ නැහැ. මගේ වැඩ කොටස මං කරලා ඉවරයි. මං කාගේවත් වැටුපක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම නිර්දාසව දාසත්වයෙන් තොරව වැටුපක් බලාපොරොත්තු නැතුව මම මුළු ලෝකෙම හැසිරෙනවා. මට වැටුප් වලින් වැඩක් නැහැ. ඒක මේ පින්නතුන්ට තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙස් නැති කරලා ඒ බොහෝ තැන්වල සඳහන් වෙනවා ණය නැතිව හැසිරෙනවායි කියලා. යම් ලෝකයට යම ණයක් තිබෙනව නම් කෙලෙස් සහිතව ආහාර ගැනීමෙන් සිව්පසයේ වැළඳීමෙන් ඒ ණය නිදහස් වෙලා. ඉතින් ආයිත් 아무තු වැටුපක් ඕනේ නැහැ බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේට වැටුප් වලින් කම් නැත කිව්වේ ඒක. ඔන්න ඊළඟට ධනිය තමන්ගේ ගව සම්පත ගැන ඊළඟට විස්තර කරනවා. මට ඉන්නවා වහුනාම්බන්. මට ඉන්නවා දෙනුන්ගෙන් කිරිබොන වහුපැටවුන්. මට ඉන්නවා ගැබිනි දෙන්නු. මට ඉන්නවා මේ ගවවරැවල ගෙන යන්න පුළුවන් එළ දෙන්නු. මට ඉන්නවා මගේ ගැවරැල පාලනය කරන, ඒකට කියන්නේ ගවම්පති ඍෂභයන්. ගවරැල නායක ගවයින් හිටිනවා. වැස ඉදෙන් කැමති නම් වැහපන්. ඔන්න බුදුරජාණන් වහන්සේ ඊට දෙන පිළිතුර බලමු. මොකද්ද දෙන පිළිතුර? මට වහු නාම්බන් නැහැ. කිරිබොන වහු පැටවුන් නැහැ. මට ගැබිනි දෙන්නුන් නැහැ. මට මේ ගවරැලගෙන යන දෙන්නු නැහැ. මට ගවම්පති කෘෂිය බෙවන්න නැහැ. වැස්ස කැමති නම් එහෙපා. ඕකෙන් තේරුම් ගන්න තියෙන්නේ ගිහියට තියෙන සම්පත තමයි ඒක දක්මේ ධර්මයේ දක්වන්නේ අත්හිසුකය. ඇත 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 කියන එක තමයි ගිහියට මාන්නේ ගන්න තියෙන දේවල්. මට මේ දේවල් ඇත කියලා. නමුත් පැවිද්දට නික්කම් මේ රසය විඳින පැවිද්දට නැතිකම තමයි සැපත. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ උදන්නැණුවේ නැත නැත කියලා. ධනිය උදන්නැණුවේ ඇත ඇත කියලා. ඔන්න දැන් තේරුම් ගන්න පුළුවන් වෙනස. ඉතින් ඒ ගාථාව. ඔන්න ඊළඟට ධනිය නැමතත් කියනවා, ඒතර ගවයින් හා සම්බන්ධ කාරණයක්. ගවයින් බැඳීමට කණු හොඳ හැටි ශක්තිමත්ව හිටවල තියෙනවා. මුදු තන කියලා කියන මුංජ කියලා කියන තන වර්ගයෙන් කළ අලුත් රැහන් වලින් ගවයින් බැඳලා සිටිනවා. කිරිබොන වස්සන්ටවත් ඇදලා ඒව කඩා ගන්න බෑ. වැස්ස කැමති නම් වැහපන්. ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, මම සියලුම බන්ධන කඩාගෙන යන ඍෂභයෙකු වගේ මේ සසර බැමි බිඳගෙන ගිහිල්ලා තියෙන්නේ. භව සංයෝජන බිඳගෙන තියෙන්නේ ගිහිල්ලා තියෙන්නේ. එහෙම නැත්නම් තවත් උපමාවක් කියනවා, දිරාගිය වැලක් කඩා ගන්න මහා ඇත්රාජයෙකු වගේ මම මේ ඔක්කොම බන්ධන කඩලා විමුක්තවයි සිටින්නේ. නිවන ලබාගෙනයි සිටින්නේ කියලා ඒ විදිහට ප්‍රකාශ කළා. ඉතින් මෙන්න මේ ගාථා ඔක්කොම ඇහුවට පස්සේ අර ධනිය එතන ඊළඟට සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ පෙනී හිටියා කියලා. ඊළාට ඒ ධනිය ඇතුළේ පවුලේ අය දකින්නේ නැති බුදුරජාණන් වහන්සේ ඔන්න ඊළඟට ඒකම මහා මේඝ කර්ජනා සහිත වර්ෂාවක් කඩා හැලුණා. ධනියත් ඊළඟට තමන්ගේ ශ්‍රද්ධාව ප්‍රකාශ කරනවා බුදුරජාණන් වහන්සේට. අපට භාග්‍යතුන් වහන්සේ දකින්ට ලැබීම විශාල ලාභයක්. භාග්‍යතුන් වහන්සේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වනසේක්වා. අපි භාග්‍යතුන් වහන්සේගේ සරණ යනවා. මමත් මගේ භාර්යාවත් භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ ශාසන බ්‍රහ්මචර්යාව රැකලා ජාති ජරා මරණ ආදී ශාසන සතර දුකින් මිදෙනවා කියලා ප්‍රතිඥා කළා. ඉතින් ඔන්න ඔතන ඒ ගාථා පිළ එතනින් ඉවර වෙනවා. ඊළඟට අවසානයේ නිගමන ගාථා වශයෙන් මේ සූත්‍රයේ සඳහන් වෙනවා. වෙන තැන්වලත් සඳහන් වෙන ගාථා දෙකක් අත් වශයෙන් අපිට හිතන්න තියෙන්නේ මේ නාට්‍යාත්මක විදියට මේ දක්වන මේ ගාථා පිළට නිගමන ගාථා හැම නැත්නම් අවසාන සිද්ධාන්ත වශයෙන් දක්වන ගාථා දෙකක් වෙන තැනකින් උපුටාගෙන දාපු හැටියටයි පේන්නේ. ඒ ගාථාවල අර්ථය ඒක කලිනුත් අපි බොහොම අවස්ථාවල් වල මතක් කරලා තියෙනවා. ඒ ගාථා අර මාර්යා බුදුරජාන් වහන්සේට කළ අභියෝගයක් එක් අවස්ථාවක. ඒතර කුටිම කියතත් අර ධනාත්මක චින්තනයේ පිළිබඳ කථාන්තරය එතනක් තියෙන්නේ. එතන කියන්නේ නන්දති පුත්තේහි පුත්තිමා ගෝමිකෝ ගෝහි තතේව නන්දති උපදිහි නරස්ස නන්දනා නොහිසෝ නන්දති යෝ නිරූපදි. අර ධානියගේ දර්ශනයයි ඒ ගාථාවෙන් දැක්වෙන්නේ. පුත්‍රයන් නැති තැනැත්තා පුත්‍රයන් නිසා සතුට වෙනවා. ගවයන් නැති තැනැත්තා ගවයන් නිසා සතුට වෙනවා. ඊළඟට උපදීහි නරස්ස නන්දනා. උපදී කියලා කියන්නේ අන්න අර විදිහේ තමන්ගේ මමත්වය තහවුරු කරගන්න වස්තු සම්භාරයට උපදී කියන වචනේ ධර්මයේ යෙදෙන්නේ. අර අමුදරුවන් මිල මුදල් ධන වතු පිටි ආදී හැම එකක්ම උපදී නාමයෙන් හැඳින්වෙනවා. උපදීන් තිබීම මිනිසෙකුට සතුටට හේතුවක්. නහිසෝ නන්දති යෝනිරූපදී එවන් යුපදී කියන ඒ වස්තු නැති කෙනා සතුට වෙන්නේ නැත කියන ඔය අභියෝගය එක් අවස්ථාවකින් මාර්යා බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කළා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ වදාලා සෝචති පුත්තේහි පුත්තිමා ගෝමිකෝ ගෝහි තතේව සෝචති උපදීහි නරස සෝචනා නහිසෝ සෝචති යෝනිරූපදී. පුත්‍රයන් නැති තැනැත්තා පුත්‍රයන් නිසා ශෝක කරනවා. ගවයින් නැති තැනැත්තා ගවයින් නිසා ශෝක කරනවා ශෝකයටපත් වෙනවා. උපදීන් අර කියාපු වස්තු සම්භාර අයිති කරගෙන තියෙන දේවල් හැම එකක්ම කෙනෙකුට ශෝකය පිණිස හේතු වෙනවා. නිසෝ සෝචති යෝනිරූපදී. ඒ සියල්ල උපදීන් අතහැරලා නිරූපදී කියලා කියන නිර්වාණ තත්ත්වය ලබාගත්තු තැනැත්තා. අත්ත වශයෙන් උපදී කියන එක ධර්මානුකූලව තෝරනව නම් ඔය වතු පිටි දන දාන්නේ නෙවෙයි ඊට වඩා ගැඹුරට යනවා. මේ දීර්ඝ සංසාරේ අපි මේ එක්රැස් කරගත්තු පංචපාදානස්කන්ධය ගොඩ ගහගත්තු උපාදානස්කන්ධ පහ රූප වේදනා සංඥා සංඛාර විඥාන ඒවයි උපදී. ඒ ඔක්කොම අතහැරලා නිවන ලබාගත්තු තැනැත්තා ශෝකය කරන්නේ නැත කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ඒ ගාථාවක් මේ සූත්‍රයකට දැක්වෙනවා. ඉතින් දැන් ඊළඟට මේ කථාන්තරයේ ඉවර වෙන්නේ මේ විදියටයි. බුදුරජාණන් වහන්සේ ඒ ජේතවනාරාමයට ආපසු අහසින්ම වැඩම කළ බවත් ඊළඟට අර දෙදෙනා අත්ත වශයෙන්ම ශාසනයේ පැවිදි වෙලා රහත්ව පිරිනිවන් පෑවා. ඊළඟට ඒ ස්ථානයේ ඒ ගොපළු පිරිස ගෝකුලංක විහාර කියලා විහාරයකුත් ගොඩනඟලා ඒක ශතවර්ෂ ගණනක් ඉන්දියාවේ පැවතුණු බවත් පොතපතේ සඳහන් වෙනවා. එතකොට මේ තුලින් අපිට ගන්න තියෙන පාඩම දැන් අපි බලමු මේක විවරණයක් වශයෙන් බලනවා නම් පළමුවෙන්ම අපිට කියන්න තියෙන්නේ කාරණු හෙලිකිරීම වශයෙන් ඈත අතීතයේ ධන සම්පත වශයෙන් සලකනකොට ගවය තමයි මිම්ම මිල මුදල් පිළිබඳ මිම්ම. ඒක නිසා තමයි ඔය ධර්මයේ සඳහන් වෙන්නේ නත්ති ගෝ සමිතං ධන නත්ති ගෝ සමිතං ධන. ගවයා හා සමාන ධනයක් නැත. ඒ ඉන්දේරියුගේම අතීතයේ මිල මුදල් හැටියට සැලකුවේ ගවයයි. ඉතින් ඒක ගව සම්පත ලොකු දෙයක් නිසා තමයි අච්චර උදන් ඇණුවේ. මේ තරම් 30000ක් ගවයින් ඉන්නවා ඒක මම තමයි ලොක්කා කියලා ධනවතා කියලා හරි උදන් යනවා කිසි බයක් නැහැ කියලා වැස්ස වහින්න කියලා අභියෝග කළෙත් ඒකයි. ඊළඟට දැන් මෙතන කියවෙන්නේ අන්න අර උපදීන් දැන් අර ධන ධාන්‍ය වස්තු සම්භාර ඒ කාලේ හැටියට බලනවා නම් ගවයින් ආදී ඒ හැම එකක්ම උපදීන්. දැන් මේ කාලේ හැටියට බලනකොට උපදී හැටියට දැන් කවුරුත් දන්නවා මිල මුදල් වතු පිටි තව නොයෙකුත් ඒ වචන ඊටට නැගෙනව ඇති බැංකු ගිණුම් ඉතුරුම් සුරකුම් රක්ෂණ ආදී නානාවිධ වචන වලින් දක්වන්නේ ඒ උපදි පිළිබඳවමයි. ඒකට ඒවා ආරක්ෂා තමන්ට ආරක්ෂාව ලබා දෙනවයි කියන දර්ශනයයි ලෝකයා තුල තිබෙන්නේ. නමුත් මෙන්න මේ ගාථා මාලාව දිහා බලනකොට අපට පේනවා මේක හරියට නාට්‍යාත්මක විදියට උපදි නිරුපදි කියන දෙපක්ෂය අතර කෙරෙන විවාදයක් වගේ. ධානිය උපදි වල අගේ වර්ණනා කරන හැම වාරයක් පාසා බුදුරජාණන් වහන්සේ නිරුපදි තත්වයේ නිවන් තත්ත්වේ නෙක්ඛම්මේ යാനി සංසප්පක්ෂේ ප්‍රකාශ කළා. මේක මේ කාලෙට බොහොම ගැළපෙනවා. මොකද අපි දන්නවා දැන් බොහොම දෙනෙක් මේ තරම් විපත්ති කර යුගයක පවා ධනාත්මක චින්තනයකට නැඹුරු වෙලා ඒ අනුව සුභවාදී චින්තනය සුභවාදීව ලෝකය දිහා බලන්න පෙළඹෙනවා. අත්‍ය වශයෙන් කියනවා නම් ඔය ත්‍රිලක්ෂණය පවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පවා විකෘත කළ තේරුම් කරන්න උත්සාහ කරනවා. නමුත් අපි දන්නවා දැන් බුදුරජාණන් වහන්සේ දැකූ ඒ යථාර්ථය ඒක අමතක කළොත් කවදා හෝ එතනත්තාට දුකටපත් වෙන්න සිද්ධ වෙනවා. යථාර්ථය වෙනුවට ඔය ධනවාදී අනුව ගිහිච්ච සුභ දර්ශනයක් හැම එකක්ම සුභ හැටියට දැකීම ඒක අන්තිමට ඒක කෙලවර වෙන්නේ සිහි මුලාව උමතුව නොයෙකුත් මානසික විකෘතතාවලටපත් වෙනවා. ඒකට හොඳ නිදර්ශන මේ පින්නතුන් දන්නවා. අර පටාචාරාව තමන්ගේ ප්‍රේමවන්තයාත් එක්ක හදාගත්තුවේ අනාගත සිහින ලෝකයේ බිඳ වැටෙනකොට පිසියක් වෙලා නිර්වතින් මහමගෙ දිව්වා. ඒ වගේම හිසා ගෝතමිය තමන්ගේ දරු සෙනහස නිසා ඇති කරගත්තු ඒ ලෝකය බිඳ වැටෙනකොට අර මල දරුවා තුරුල් කරගෙන ගෙන්ගෙට බෙහෙත් සොයමින් ගියා. ඒ දෙදෙනාටම බුදු පියාණන් වහන්සේ පිහිට වුණේ යථාර්ථය මතක් කර දීමෙන්. අපි ඒක නිසා කල්පනා කර ගන්න ඕන මේ තරම් මේ ලෝකයේ දින දින මහාන්ට ලැබෙනවා ගම් වඳුරු සුනාමි භූමිකම්පා මහා කුණාටු ආදීන් ලෝකයේ වෙන විනාශයන් ඒවා මැද්දේ මේ සංසාර මිරිගෝරවුමේ තවදුරටත් මේකේ කරකැවීමින් ඉන්නවද මෙයින් බහිනවද කියන එක අපි තීරණය කරගන්න ඕන. බුද්ධෝත්පාද කාලය කියලා කියන්නේ අන්න අර සසර මිරිගෝරවුමෙන් ඉවත් වෙන්න හොඳ අවස්ථාව, ඉවතට පැන ගන්න හොඳ අවස්ථාව. ජාති ජරා ව්‍යාධි මරණ කියන කොට උඩයි මේ මිරිගෝරවුම යන්නේ. මේකේ පංචතූර්ය නාදයේ මැද්දේ විනෝද වෙමින් කරකැවීමින් යනවා සුභවාදයක් අල්ලගෙන. නමුත් ඒ තුලින් අර නිවන ඇත් වෙනවා. ඒක නිසා අපි කල්පනා කර ගන්න ඕන මෙන්න මේ ගාථාවලින් උගත ඇතු පාඩම තමයි ඒ කිසිසේත් ඒ විදිය උපදීන්ගෙන් ආරක්ෂාවක් ලබා ගන්න බෑ. මාර්යාටම මාර්යාගේ අභිయోగ ගාථාවලටම පිළිතුරක් වශයෙන් එක්තරා ප්‍රබල ගාථාවක් බුදු පියාණන් වහන්සේ තවත් වරක දේශනා කළා තියෙනවා මේ විදියට. නභං ඵලෙය පඨවින් චලෙය සබ්බේපි පාණා ඉදසන්තසෙයුම් සල්ලම්පිචේ උරසි පකම්පෙයියුම් උපදීසුතාණං නකරොන්ති බුද්ධා කියලා. අහස පැලුණත් පොළව කම්පා වුණත් මුළු ලෝකයේ ඉන්න හැම සත්වයින්ම සන්ත්‍රාසයටපත් වුණත් පපුවේ උලක් දාලා ඇද්දත් බුදුවරු උපදීන් වල ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්නේ නැත, උපදීන් වල පිහිටක් බලාපොරොත්තු වෙන්නේ නැත කියලා කියන්නේ අන්න අර නිරුපදි තත්වයේ යගේ ඇතන පෙන්නුම් කරන්නේ මාර්යාට අභියෝගයක් වශයෙන්. අපි ඒක අනුව කල්පනා කර ගන්න ඕන. අන්න අර යථාභූත දර්ශනය බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කළ යථාභූත දර්ශනය අනුව අපේ ජීවිත හැඩගස්වා ගන්නට. මොකද මේ බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙන්නේ මේවා විපරීත දෘෂ්ටි හැටියට. අනිච්චේ නිච්ච සංඥා, අනිත්‍ය දේ නිත්‍ය කියලා ගැනීම විපරීත දෘෂ්ටියක්. ඒක දෘෂ්ටියක් පමණක් නෙවෙයි, ඒකට කියනවා විපල්ලාස තුන් ආකාරකින් දක්වනවා. චිත්ත විපල්ලාස, දිඨි විපල්ලාස, සංඥා විපල්ලාස වශයෙන්. අනිත්‍ය නිත්‍ය හැටියට ගන්න සංඥාවත් විපරීතයි. අනිත්‍ය නිත්‍ය හැටියට අරගෙන හිතන හිතවිල්ලත් විපරීතයි. අනිත්‍ය නිත්‍ය හැටියට සලකන දෘෂ්ටියත් විපරීතයි. ඔය විදිහට තුන් ආකාරයකින්ම ඒ අනිත්‍ය නිත්‍ය කියලා ගැනීම විපරීත විපල්ලාසයක් හැටියට බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙනවා. ඒ වගේම තමයි අසුභේ සුභ සංඥා, අසුභ දෙහි සුභ හැටියට. මේ ශරීරයේ අසුභ බව කොච්චර හංග ගන්න බැලුවත් ඒක එළි වෙනවා. සුභ දෘෂ්ටිය ලෝකයා තුල තියෙන්නේ අර මේ ගඳ ගහන වයෝවෘද්ධ අවස්ථාවේ, දෙඩුණු අවස්ථාවේ Tamanṭama පිළිකුල් වෙන අන්දමේ මේ ශරීරය සුභ හැටියට පෙන්වන්න ලෝකයා උත්සාහයක් ගන්නවා. සුභ හැටියට හිතාගෙන ඉන්නවා, සංඥාවක්, චිත්තයක්, දෘෂ්ටියක් ඇති කරගෙන ඉන්නවා. නමුත් අනේ යථාර්ථය අසුභයි. ඒකයි ඒ අසුභ දේ සුභ හැටියට ගන්න එකක් ලෝකයා තුල තිබෙනවා. ඒ වගේම තමයි දුක් සහිත දේ සැපේ හැටියට ගන්නවා. ඇත්ත වශයෙන් මේ මුළු ශරීරෙම හිතන්න තියෙන වේදනා ගොඩක්. ඒක ඉරියව්වකින් අපිට ඉන්න බෑ. ඉරියව්ව මාරු කර ගැනීම තුළින් අපි ශරීරයේ තියෙන දුක වහ ගන්නවා. ඉතින් ඒක මේ දුක් සහිත දේ සැප හැටියට ලෝකයා ගන්නවා. මේක දලවා සැප විඳවන්න උත්සාහ කරනවා. අන්න ඒකත් එක්කට විපරීත සංඥාවක්, චිත්තයක්, දෘෂ්ටියක්. ඊළඟට මේ ආත්ම සංඥාව, මේක ආත්ම හැටියට මමයේ මාගේ කියලා ගැනීම. දැන් අර ධනියත් මේවා මේ ඔක්කොම ආඩම්බරයෙන් කිව්වේ. තමන්ගේ වස්තුව ගැන මේවා වෙනස් වෙන්නේ නැtei කියන අදහසින් වැස්සට ආරාධනා කළා. වැස්ස තුලින් තමයි ගම් වතුර ඔය කොයි එකත් එන්නේ. නමුත් ඒවට ආරාධනා කළ බය නැතුව. නමුත් ඒකේ තියෙන විපත්තිකර ස්වභාවය ගැන සලකන්නේ නැතුව. ඒ හැම එකක්ම එතකොට ආත්ම සංඥාව තුලින් මමයේ මාගේ කියලා දැඩිව ගත්තා. මට මේ ඔක්කොම අයිති. මට ඉන්නවා, පැටවුන් වෙනවා, දෙනුන් වෙනවා, ඔය විදිහට කියාගෙන ගියා. මට ඉන්න අය. මට ඉන්න තරමටම තමයි මම ලොකු හැටියට සලකන්නේ. ඕකයි. නමුත් බුදුරජාණන් වහන්සේ අන්නේ නිරූපදි තත්වයේ යගේ වෙනුවට ප්‍රකාශ කළා. ඉතින් ඒකත් අපිට හිතා ගන්න පුළුවන් අර විපල්ලාස විපරීත தත්ත්වය, විපරීත දර්ශනය, විපරීත දෘෂ්ටිය, විපරීත චිත්ත, විපරීත සංඥාව ඉවත් කළ තැන තමයි නිවන තියෙන්නේ. ලෝකයා එහෙන් පිටින්ම දුවන්නේ අන්න අර සුභවාදයක් ඔස්සේ. මේ හැම එකක්ම මේ දුක්ඛ සත්‍යයේ සුදුහුණු ගෑමක් ආරම්භ කරලා තියෙනවා. මේ චතුරාර්ය සත්‍ය බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කළ චතුරාර්ය සත්‍ය, බුදු පියාණන් වහන්සේද ප්‍රකාශ කරන්නේ මේ සැකෙමින් කියතොත් මේ පංච උපාදානස්කන්ධේම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන උපාදානස්කන්ධ පහම තනිකර දුකක් හැටියටයි, සරල සමීකරණයක් හැටියටයි ධර්මයේ දක්වලා තියෙන්නේ. නමුත් බොහොම දෙනෙක් උත්සාහ කරනවා මේ දුක්ඛ සත්‍ය මේක අඳුරු වැඩි, මේ ටිකක් හැඩ කරගන්න ඕන, මේක සුදු කරගන්න ඕන කියලා ඔය විදිහට උත්සාහයක් දරනවා අසුභවාදී. ඒක ඊටාම අඥාන ප්‍රයත්නයක්. ඒ තුලින් බොහෝ දෙනා ඒ අනුවන කම නිසා ඊළඟට කරෙන්නේ මොකද්ද? ඒක තුලින් සුඛෝපභෝගී ජීවිත රටාවක් තුල අතරමං වෙනවා. ඒකම ඒවායේ තියෙන ආදීන පක්ෂය ගැන කල්පනා කරලා බලනවා නම් සමාජයේට ආත්මార్థකාමීත්වය, තරඟකාරීත්වය, ඊර්ෂ්‍යාව, ඊළඟට මිත්‍යා ආජීව, වැරදි ජීවන මාර්ග ඕවාට ඉඩ ලැබෙනවා අන්න අර සුභවාදී ධනවා ධනාත්මක දර්ශනය තුලින්. මේ ධනවාදීව සුභවාදීව ලෝකයේ දිහා බැලීම තුලින් Taman කොහොම හරි අනික් කෙනා පරදවල හරි මරලා හරි අන්න අර කියාපු මමත්වයක් කැපිපෙන ආකාරයට ඒ ධනෝසේ දිවිල්ලයි කියන්නේ. නමුත් ධර්මයේ දැක්වෙන වෙන ධන සංකල්පය. ඒ ධර්මයේ දැක්වෙන ධන සංකල්පයයි බෞද්ධයන්ටයි තියෙන්නේ. ඒකට කියන්නේ ආර්ය ධන කියලා. සද්ධා ධනං, සීල ධනං, ওই දෙට ධන හතක් හැටියට සමහර තැන්වල දක්වනවා. සද්ධා ධනං, සීල ධනං, හිරියොත්ප්පියං ධනං, සුත ධනං, චාගෝච, පඤ්ඤාවේ සත්තමං ධනං කියලා සප්ත ආර්ය ධන හැටියට සමහර විට දක්වලා තියෙනවා. තවත් යනක ආර්ය ධන පහක් හැටියට දක්වලා තියෙනවා. ඉතින් අර ඒවා ගැන මේ පින්නතුන් නිතර නිතර අහත් තියෙනවා. සද්ධාව, සීලය, සීලයෙන් රකීමට උපකාර වන පවට ඇති ලැජ්ජාව සහ බය, ඊළඟට සුත ධර්මඥානය, පරිත්‍යාග ගුණය අතහැරීම, ඊළඟට ප්‍රඥාව. මේවයි නියම ධන. ඒකට මේ ධනයි අපි මතු කර ගන්න ඕනේ. අපි ආර්ය ධනාත්මක චින්තනයටයි අපි නඳුරු වෙන්න ඕනේ. ලෝක සම්මත ධනාත්මක ධනවාදයට නෙවෙයි. අපි හැකි සංඥාව ඇති කර ගන්න ඕනේ මෙන්න මේ ධන ලං කර ගැනීමටයි. මොකද සද්ධාව ගැන කියලා තියෙනවා සද්ධීද විත්තං පුරිසස්සෙට්ටං. ඔය ආලවක සූත්‍රයේ යකෙක් පවායක පිළිගත්තා. ආලවක කියන්නේ යකා පවා පිළිගත්තා. මොකද්ද පිළිගත්තේ? සද්ධාව තමයි පුරුෂයෙකුට තියෙන ශ්‍රේෂ්ඨම ධනය. කොටේ යකත් පිළිගත්තු සත්‍ය දැන් බොහෝ දෙනාට පිළිගන්න බැරි වෙලා තියෙනවා. ශ්‍රද්ධාව තමයි ලෝකෙට තියෙන වටිනාම වස්තුව. මොකද ඒක ශ්‍රද්ධාව ඇති තැන තමයි අනිකුත් මේ නිවනට අදාළ සියලුම ගුණ ධර්ම රැස් වෙන්නේ. ඒ වගේම අනිත් අතින් අගහරියෙන් බැලුවොත් ප්‍රඥා නරාණං රතන. මිනිස්සුන්ට තියෙන ලොකුම රත්නය වටිනාම මණික තමයි ප්‍රඥාව. ඒකට ප්‍රඥාව කරා යන තමන්ගේ මේ සංසාර විමුක්තිය සාදා දෙන උත්තරීතර විදර්ශනා ප්‍රඥාව කරා යන මාර්ගය තමයි මේ ධර්ම මාර්ගය. ඉතින් ධර්මානුකූල චින්තනය අනුව අර කියාපු ධනාත්මක චින්තනය වෙනුවට අපි මතු කරගන්න ඕනේ ධර්මානුකූල චින්තනයක්. මෙන්න මේ ධන සංකල්පය සිහිපත් කරගෙන අපි හිතා ගන්න ඕනේ. එතකොට මේ අන්න අර සමාජයේ නානාවිධ ඒ කාලවල මිත්‍යා දෘෂ්ටීන් මතු වෙනවා සත්‍ය වසන් කිරීමට. නොයෙක් සමහර විට ආත්මార్థකාමි පරමාර්ථ මුල් කරගෙන වෙන්න පුළුවන්. ඒ වලට බොහෝ දෙනා ඇදිලා යනවා. මේ තරම් මේ පැහැදිලිවම ලෝකයේ එන්නෙන්නම විනාශ මුඛයට යන අවස්ථාවේ අවසාන අවස්ථාවේ හැටියට සැලකන්න ඕන. කොයිතරම් දුර්ලභද මනුෂ්‍යාත්ම භාවය, ඒ වගේම කොයිතරම් දුර්ලභද බුද්ධෝත්පාද කාලයේ ලබා ගන්න මනුෂ්‍යාත්ම භාවය. ඒකොට තිරිසනත් ජීවත් වෙනවා. තිරිසනත් යම්කිසි ජීවිතයක් ගත කරනවා. නමුත් තිරිසනාට නෑ ධර්මය කියලා දෙයක්. තිරිසනායේ ජීවිතයට අදාළ ආහාර, නිද්‍රා, භය, මෛතුන කියලා කියන ඒ අතීතයේ අර ආචිත ඍෂිවරුන් පවා දැක්වූ ආකාරයට ආහාරය, නිින්ද, භය, මෛතුන සේවනය ආදී ඒ මිනිසයන්ටත් තිරිසනාටත් පොදුයි. නමුත් ධර්මයයි මිනිසෙන්ට විශේෂ. අනේ ධර්මය තමයි මිනිසෙන් වෙන් කරලා දක්වන ලක්ෂණ. කොට ඒක නිසා අර ධර්මානුකූල චින්තය අනුව බැලුවොත් අපි මේ දීර්ඝ සංසාරයේ ඊටාම දුර්ලභ අවස්ථාවක් ලැබෙන තින්නේ සසර දුක කියලා වර කරගන්න. ඒක බැරියයි බැරියයි කියන එක වෙනුවට අපි හැකි සංඥා මතු කර ගන්න ඕන. දැන් මේ කාලේ බොහෝ දෙනෙක් කල්පනා කරනවා දැන් මේ ශාසන පරිහානිය ගැන හිතලත් දැන් නම් නිවනට කාලය නෙවෙයි වෙන දේවල් කර කර ඉන්න එකයි තියෙන්නේ. නිවනට කාලේ දැන් ගිහිල්ලා. එහෙම හිතන එක වැරදි අදහසක්. දැන් අපි පොඩි උපමාවකින් කිව්වොත්, නිදර්ශනයකින් කිව්වොත් දැන් මේ පින්නතුන් සැතැම් විට යම් කිසි විශේෂ සම්දර්ශනයක් එහෙම නැත්නම් ඔය විශේෂ සිද්ධියක් වුණාම ඒක බලන්න විශාල පිරිස් පෝලිං ගිහිලා යනවා. සමහර විට හැතැම්ම ගණන් පෝලිම් වල ඉන්න වෙනවා. රෑ දවල් නැතුව. ඒකට අර පෝලිම දිගේ කියලා දැකලා ඇතම් කෙනෙක් ඒක අධෛර්ය වෙලා තමන්ගේ පෝලිමේ අයිති තැන අතහැරලා ගියොත් ආයි කවදාවත් එතෙන්ට එන්න බෑ. ඒ කියන්නේ ඔන්න පළමුවෙනි දවසේ යම් කිසි ප්‍රමාණයක පිරිසකට ඉඩ හැලසෙනවා. ඊළඟ දවසේ එනකලුත් බොහෝ දෙනා මේ අවැසි නොතකා ඒ පොලිම ඉන්නවා. අන්න ඒතනත්තටයි අවස්ථාව සැලසෙන්නේ. පළමුවෙනියට එන්නේ යයි. ඒතනත්තයි. අර දුක් විඳගෙන හරිය රැඳී හිටිය නිසා. අන්න ඒ වගේ හිතා ගන්න ඕනේ. එතකොට මේ බුද්ධෝත්පාද කාලේ දැන් මේ නිවන අවලංගුයි කියලා හිතාගෙන නිවනට අදාළ ගුණධර්ම වල හැසිරෙන්නේ නැත්නම් ඒතනත්ත හැම තිස්සෙම මේක හෙට හෙට කියලා දදා ඉන්නවා. ඊළඟ බුදුවරය ළඟ අපි මේ නිවන් දකින්න ඊළඟ බුදුවරය ළඟට හෙට හෙට කියන දර්ශනයයි එතන තියෙන්නේ. ඒ වෙනුවට හිතන්න තෝන හිතන්න ඕන මේ සද්ධර්මයේ තියෙන අවස්ථාවේ අපි පුළුවන් වෙර දාලා මේ ජීව මේ ඒ උතුම් ධර්මයට අනුව ඒ බෞද්ධ සාර ධර්ම මතු කරගෙන බෞද්ධ සාර ධර්ම අනුව ජීවත් වෙනවා. සාරය ඇතහැරලා අසාරය අල්ල ගන්නව නෙවෙයි. එතකොට ඒ සාර ධර්ම අපි උත්සාහයෙන් වැඩුවොත් ඒවා යම් හේතුවක් නිසා අපේ පින් මෝරපු නැති නිසා හෝ මේ ජීවිතයේදී බැරි වුණත් අපි අන්න අර පොලිමේ උපමාව අනුව ඊළඟ බුදුවර යනකොට අපි පොලිමේ ඉස්සරහා ඉන්නේ. අර කිය කිය ඉන්න අය නෙවෙයි වැඩේ යෙදෙන අය. කිය කිය ඉන්න අය නෙවෙයි වැඩේ යෙදෙන අයයි පොලිමේ ඉස්සරහින් ඉන්නේ. ඒකට හොඳ නිදර්ශනය නිකන් කිව්වා නෙවෙයි. මේ පින්නතුන් අහලා තියෙනවා බාහ්‍ය දාරුජීරිය පුප්පුසාති ආදීන් ගැන. බාහ්‍ය දාරුජීරිය කියන ඒ තාපසතුමා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ශාසන පරිහානිය අවස්ථාවේ බාහ්‍ය පුප්පුසාති ආදී කීප ඇත්ත වශයෙන් හත් නමක් එතන කියවෙන හැටියට ශාසනය ඉතාම භයානක අන්දමින් පරිහානියට පත් වෙනකොට මහ ගලක් උඩට නැගලා ඉනිමගත් පීසි කරලා දාලා ජීවිත පරිත්‍යාගයෙන් ආහාරත් ප්‍රතික්ෂේප කළා. මහා උත්සාහයක් වීරියක් දැරුවා. ඒ වීරියෙන් දෙනමක් රහත් වුණායි කියලා කියනවා. එක නමක් ඊළඟට එක නමක් අනාගාමි වුණා. ඊළඟට අනිත් පස් නමම ආහාරත් නැතුව වියලිලා මැරුණා. නමුත් නිකම් මැරුණා නෙවෙයි. ඒ මැරුණ අයගේ ඒ ජීවිත පරිත්‍යාගයෙන් ඒ භාවනා කළ පසුනම තමයි මේ ශාසනයේ ඉතාමත්ම ඉක්මනින් ධර්මය අවබෝධ කළේ. බාහ්‍ය දාරුචීරිය දැන් කවුරුත් දන්නවා. බාහ්‍ය සූත්‍රය හැම දෙනාම වගේ බොහොම උසස් හැටියට සලකන සූත්‍රයක්. ඒවා නිකම්ම ලැබුණා නෙවෙයි බාහ්‍ය දාරුචීරිය කියන ඒ තාපසතුමාට නිවන අර වචන කීපකින් එකට සුසුකම ලබා ගත්තා. අන්නේන් අපි තේරුම් ගන්න පුක්කුසාති ස්වාමීන් වහන්සේ පිළිබඳවත් එහෙම පුක්කුසාති ඒක එක්තරා ගැඹුරු දේශනාවක් ඇහු හැටියම අනාගාමී තත්ත්වයටපත් වුණා. ඒ වගේ ඉක්මනින්ම මාර්ගඵල ප්‍රතිවේද කළ මේ ශාසනයේ ඒකට කියනවා කිප්පාභිඤ්ඤා කියලා. වහා අවබෝධ කර ගැනීමේ ශක්තිය ඇති කරගත්තේ අන්න අර අතීත බුද්ධ ශාසනයේ නිකන් මං ඊළඟ සැරේ බුදු වෙන රහත් වෙනවා කියලා කියන්නේ නැතුව හැකි පුළුවන් ඉහළම උපරිම උත්සාහයේ දුවයටයි. ඕක අනුව අපි තේරුම් ගන්න ඕන. එතකොට මේ බුද්ධ ශාසනය අපි උදාසීන වෙන්න නරකයි. දැන් ඉතින් ශාසනය බැහැගෙන යන කාලේ අපි ඒව අතෑරලා අපි ඉතින් අර ධනාත්මක චින්තනය ඔස්සේ දුවමු. භෞතික දියුණුව ගැන අපි භෞතික දියුණුවට අපි ආවඩමු. එහෙම හිතාගත්තොත් අන්න වැරදුණු තැන. කවදාවත් සසරෙන් මිදෙන්න බෑ. හෙට හෙට කිය කියා ඉන්න ඊළඟ බුද්ධ ශාසනය ඊළඟ බුද්ධ ශාසනය. ඔන්න ඔය විදිහේ තත්ත්වයක් තියෙන. ඒක නිසා අපි නුවණින් කල්පනා කරගන්න ඕන අපේ වටිනාකම් පිළිබඳව සාර්ධර්ම පිළිබඳ අවබෝධය අලුත් කර ගැනීමට හොඳ අවස්ථාවක් හොඳ මාතෘකාවක් තමයි මෙන්න මේ ධනිය සූත්‍රය. ඇත්ත වශයෙන්ම නමිනු ධනියයි. ඉතින් ඒ ආහිතුව මේ ධනිය නිසා යා ලොකු ආඩම්බරයක් ඇති කරගත්තා. අච්චර විශාල ගවරැලක් ඇතිව ඒ ගවරැල නිසා මර කිව්ව ගම් ඇතුළට ඇත්ත වශයෙන් මේ බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා යම් ආකාරයකින් පිහිටුනේ නැත්නම් සමහර විට ඊළඟ දවසේ විනාශ වෙලා යන්නත් ඉඩ තිබුණා. ඒ විදිහටම තමයි දැන් මේ කාලේ වෙන සිද්ධි වලින් මේ පින්නතුන් හොඳට අහලා තියෙනවා. අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මීට වර්ෂයකට පමණ ඉස්සෙල්ලා ඒ සුනාමි වදුර ඇති වුණාට පස්සේ ඒක දැන් ඓතිහාසික දෙයක් බවට පත් වෙලා මේ පින්නතුන්ගේ සිත් සතන් වලින් ඔය ඒ විදිහේ දේවල් අහක් කරන්නයි බොහෝ දෙනා උත්සාහ කරන්නේ. ඇත්ත වශයෙන්ම ඒවයි අපිට නිතරමතු කර ගන්න ඕනේ සංවේගය ඇති කර ගන්න නම්. එතකොට ඒ සුනාමීන් අර මහා දැවැන්ත තට්ටු ගොඩනැගිලි විනාශ වෙද්දි මහා රත වාහන මුහුදට ගසාගෙන යද්දි නිරුපද්‍රිතව සමාධියේ වැඩහුන්න ඒ පිළිම වහන්සේලා ඉදිරිපත් කළෙත් ඔන්න ඔය උපදී නිරුපදී සංකල්පය පිළිබඳ සම්දර්ශනය කියලා හිතා ගන්න ඕනේ. අර විදිහේ උපදී ඔක්කොම ගසාගෙන යද්දි අර සමාධිගතව හිටිය පිළිම වහන්සේලා ලෝකයාට යම් පාඩමක් ඉගැන්නුවා. අර බුදුරජාණන් වහන්සේ ධනියට කළ අභියෝගය වගේ එකක් හේකලි. ඔච්චර සුනාමි ආවත් අන්න අර ඒ සාර ධර්ම පිළිමිඹු කරන යටත් පිරිසෙන් ප්‍රතිබිම්බය පිළිම වහන්සේලා තුලින් යම් කිසි දර්ශනයක් අපට සම්දර්ශනයක් දීලා තියෙනවා. ඒක අපි අමතක කරන්න අරකයි. එතකොට ඒකත් සිහිපත් කරගෙන මෙන්න මේ විපත්තිකර කාලේ ඇත්ත වශයෙන් ඒවා අපි ප්‍රකාශ කරන දෙයක් තමයි. ඒක බෞද්ධ අදහසක් නුණත් බටහිරින් ආපු කියමනක් වෙස් වලාගත් ආශිර්වාද කියන එක. ඒක බොහෝ දිනාට ප්‍රායෝගික වශයෙන් වැදගත් දෙයක්. මොකද අර දැන් පටාචාරාවට රහත් වෙන්න උපකාර වුණේ අර කියාපු තමන්ගේ හුම්බාගත්තු බැලුම් බෝලය බිඳිලාමි. ඒ අනාගතය පිළිබඳ බැලුම් බෝලය බිඳිනවත් එක්කම පටාචාරාවගේ ඒ ඉස්සෙල්ලා සිහිවිකල් වුණා. ඒකත් ධර්මයේ සඳහන් වෙලා තිබෙනවා. ධර්මයේ මේ න්‍යාය ධර්මයේ දක්වලා තියෙනවා. මෙහෙම දක්වනවා ඒ ධර්මයේ දුකෙහි විපාක දෙකක් තිබෙනවා. දුක කියන එක දුක ඉදිරිපත් වුණාම ඒකේ දෙආකාරයකට කියන්නේ සම්මෝහ වේපක්ඛාහම් භික්ඛවේ දුක්ඛං වදාමි පරියෙට්ටි වේපක්ඛං වා. දුක පිළිබඳව දක්වනවා දුකෙහි විපාකය. එතන විපාකය කියලා කියන්නේ ඔය කර්ම විපාක වගේ නෙවෙයි දුකෙහි ප්‍රතිඵලය. සම්මෝහ වේපක්ඛාහම් භික්ඛවේ දුක්ඛං වදාමි. මහණෙනි මම ප්‍රකාශ කරනවා දුකෙහි විපාකය එක්කෝ සම්මෝහය මුලාවට වැටීම. එහෙම නැත්නම් පරියෙට්ටි වේපක්ඛං වා. එහෙම නැත්නම් සෙවිල්ලට යනවා. එතකොට දුක ඉදිරිපත් වුණාම කෙනෙක් මුලාවටපත් වෙනවා, පිස්සුවට උමතුවටපත් වෙනවා, කෙනෙක් සෙවිල්ලටපත් වෙනවා. ඒක අර කියාපු කතාන්තර දෙකෙමත් තියෙනවා. ඒ පටාචාරාව මුලදී උමතුවට වැටිලා සම්මෝහයට වැටිලා දුවන්න පටන් ගත්තා. එතකොට සෙවිල්ලට වැටුනේ කොහොමද? බුදුරජාණන් වහන්සේ ළඟ ඒ පටාචාරාව නිරුවතින් ආවහම සීයලවා ගණුව නැගණිය කියලා ප්‍රකාශ කළා. සීයලවා ගන්නවත් එකම එක පාටම වැටහුණේ සමන් නිරුවත්ව බව. එතන ඉඳලා ඊළඟට සතිය දිනු කරගෙන අන්තිමට ශාසනයේ විනයධර භික්ෂුණීන් අතර අග්‍රතන තන ලැබන්නත් ඒ පටාචාරාවට ඒ බුද්ධ වචනේ උපකාර වුණා. සීයේ ලවා ගනුව නැගින්. ඒ වගේම තමයි අර කිසා ගෝතමි මේ කතාන්තර අමුතුවෙන් කියන දෙයක් නෑ. මේ පින්නතුන් නොයෙකුත් සිය දහස් වාරයක් අහලා තියෙන කතාන්තර. ඒ වයින් ගත යුතු පාඩම නොගන්න ඇති සමහර විට. ගන්නේ නැතුව ඇති. කිසා ගෝතමි පිළිබඳව තියෙනත් ඒ වගේ දෙයක් මුලදී මුලාවට වැටුණා. තමන්ගේ දරුවා මැරෙනවා කියන එක හිතාගන්න බැරි දෙයක්. ඒ මාගෙන හිටිය අනාගත සීන ලෝකයේ කුඩා දරුවා අත දරුවා හිතාගෙන ඉන්නේ නැති මේ දරුවා නිසා මම ඉතින් ඊළඟට මට ඔක්කොම මේ මගේ අනාගතියත් ජීවිතයත් ඔක්කොටම මේ ඉදිරියට උපකාර වෙනවා කියලා තම නොයිකුත් ආකාරයෙන්. ඉතින් ඒවා අතහරින්න කැමති නැහැ. අර දරුවා මැරුණායි කියන එක විශ්වාස කරන්න බැරි වුණා. එතෙන්තිත් බුදුරජාණන් වහන්සේ උමතුවට වැටිලා ගෙන්ගෙට බෙහෙත් සොයාගෙන ගිහිච්ච කිසා ගෝතමියට දුන්නේ අන්න පරියෙට්ටි සෙවිල්ලට දැම්මා. ඇය සෙවිල්ලට යමු කළා. සෙවිල්ලට යමු කළේ කොහොමද? මේ පින්නතුන් කවුරුත් දන්නවා. අබෑට අහුරක් ගේන්න කිව්වා නොමලගේ. අබෑට අහුරක් ගේන්න කිව්වා නොයලගේ. අන්න එතන ප්‍රසෝයන්න පටන් ගත්තා. ඒ සෙවිල්ල තුරින් නුවණ පහළ වුණා. ඉතින් අන්න අපි කල්පනා කරගන්න ඕනේ මේවා වෙස්වලාගත් ආශිර්වාද හැටියට අරගෙන මේවායින් ගත යුතු නිය ප්‍රයෝජනය ගන්න ඕනේ. ඒ වෙනුවට මේවායි සුදුහුණු ගාලා දුක්ඛ සත්‍ය අමතක කරලා අර කියාපු විපරීත දුරු දර්ශනයක් බදාගත්තොත් හැමදාම සසරෙම තව තවත් ওই විදිහටම සිය දහස් වාරයක් මෙච්චරක දීර්ඝ කාලයක් අපි සංසාරේ ඇවිල්ලා තියෙන අර බුදු පියාණන් ප්‍රකාශ කර ආකාරයට අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා අවිද්‍යාව කියන ඒ ආවරණයෙන් වැහිලා ඒක ආවරණයෙන් වැහිම නිසා අපිට සත්‍ය අවබෝධ වුන්නේ ඇත්ත යථා තත්ත්වය අවබෝධ වුන්නේ අන්ධකාරේ මහා ඝන අන්ධකාරයක් ඝනාන්ධකාරයක් තුලයි මේ ලෝකයා හැසිරෙන්නේ. එතකොට ඊළඟට තණ්හා සංයෝජනය තණ්හාව කියලා කියන ඒ බැම්මෙන් බැඳිලා ඒ බැම්ම කඩා ගන්න බැරුවයි මේ සංසාරී දීර්ඝ කාලයක් දුවලා තියෙන්නේ. එතකොට මෙන්න මේක කඩා ගන්න නම් බුදු පියාණන් වහන්සේ දක්වපු අර අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය අවබෝධ කරගත යුතුව තිබෙනවා. ඒ සඳහා යන ඒ විදර්ශනා මාර්ගයේ මූලිකම පියවර මේ පින්නතුන් අහලා තියෙනවා. දැන් අනිත්‍ය සංඥාවේ අනිත්‍ය සංඥාව වඩන පින්වතාට පළමුවෙන්ම වගේ වැටහෙන්නේ මේ ලෝකේ හැම එකක්ම නিত্য වශයෙන් පවතින්නේ නැහැ. හැම එකකම ඇතිවීම නැතිවීම කියලා දෙයක් තියෙනවා. ඒක අපට මෙතෙක් නොපෙනුණු නැතිවීම කියන පැත්ත පේන්න පටන් ගන්නවා. ඇතිවීම නැතිවීම දෙක තුලින් ලෝකයා නිතරම මතු කරලා ගන්නේ ඇතිවීමයි. තමන්ගේ මේ දිරාගිය ඇඳුම් පැනඳුම් ආදී ඒ කුණු කූඩවලට දැම්මට පස්සේ ඒව ගැන මතකවත් නැහැ. අලුත් ඒ සොය සොය යනවා. සංස්කරණයක් කරනවා. සංස්කාර ඔය සංස්කරණය කෙලවරක් නැති සංස්කරණය කර කර ඉන්නවා. මේකම දුකක් හැටියට බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා සබ්බේ සංඛාරා අනිච්චා කියන එක ගැඹුරු අර්ථයකින් පමණක් නෙවෙයි දිනදා සාමාන්‍ය ලෝකයේ අර්ථයකින් ගත්තත් හරි මේ අපි කරන සකස් කිරීම එකක්වත් නිත්‍ය නෑ. ඒ සකස් කිරීම නිසාම අපි සමහර විට දුකටපත් වෙනවා. සියලුම සංස්කාර අනිත්‍යයි. නමුත් අර මේවා නැතිවීම පක්ෂ ගැන අපිට අවබෝධයක් නැති නිසා අපි ඒකම නැවත නැවතත් සකස් කරනවා මිසක් මේ සංස්කාර සංසිඳ වීම ගැන හිතන්නේ නෑ. සංස්කාර සංසිඳ වීම සැපයක් හැටියටයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ. මේ සංස්කාර කරන්නේ අවිද්‍යාව නිසා. ඉතින් ඔය ඇතිවීම නැතිවීම දෙක දැක්කට පස්සේ ඊළඟට මෙන්න මේ ඇත්ත වශයෙන්ම නිවන කියන එකට තව යොදන වචනයක් තමයි නිරෝධය කියන එක. අර නැතිවීම පක්ෂයේ වඩාත් ප්‍රකටව සිතට වැටෙන අවස්ථාව තමයි මේ නිරෝධය කියලා කියන්නේ. ඉතින් මේ ඇතිවීම නැතිවීම දෙකෙන් මේක ගිවිල යන ආකාරය වඩ වඩාත් සියුම්ව තමන්ට තේරෙන්න ඕන. ඒකට තමයි භංග කියලා කියන්නේ, බිඳිලා යනවා. වඩ වඩාත් අර තමන්ගේ සමාධි ශක්තිය තියුණු කරගෙන ලෝකයේ දිහා විමසුම් ඇසින් විදර්ශනා නුවණින් බලනකොට පේනවා ඊටාම සියුම් මන්දමින් හැම එකක්ම ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් හැටියට මේක වෙන් වෙමි යන බිඳි බිඳි යන බව. ඒ බිඳි බිඳි යාම තුලින් බිඳි බිඳි යන්නේ සාමාන්‍ය බාහිර ලෝකයේ දේවල් පමණක් නෙවෙයි, හිතවිල්ලත් බිඳි බිඳි යනවා. හිතවිල්ලයි අවසානට අල්ලන්නේ. මේ හිතවිල්ලත් බොහොම වේගෙන් බිඳි බිඳි යනවා දකින්නවා. ඒක තුල විශාල භයක් සංවේගයක් ඇති වෙනවා. මේ හැම එකක්ම මම මේ හිතවිල්ල නේද අල්ලන්නේ. යල්ලන හිතවිල්ලත් ගෙවිලා යනවා, බිඳිලා යනවා කියලා. ඒක තුලින් පටන් ගන්න මේ විදර්ශනා චිත්ත පරම්පරාව තමයි ක්‍රමක්‍රමයෙන් ගිහිල්ලා අර නිබ්බිදා කියලා සසර කලකිරීමට හේතු වෙන වචනයක්. මේ නිබ්බිදා කියන වචනේ ඇත්ත වශයෙන් මේ ශාසනයේ වටිනා වචනයක්. සසර කලකිරීම කියන එක සබෝධිනාට ඒක අප්‍රිය වචනයක්. දැන් ඒවා ඒවට දැන් අලුත් වචනත් අලුත් වචන ඒවට හේතු කරගෙන සගේ හිතල තමයි සමහර සුභවාදී දර්ශනයක් ඔස්සේ යොදන්නේ. දැන් ඔය විෂාදී ස්වභාවය කියලා එකක් දැන් යනවා. තරුණ පරම්පරාව තුළ විෂාදී ලක්ෂණ තියෙනවා, විෂාදී ස්වභාවයක් තියෙනවා කියලා. ඉතින් ඒවට ඇත්ත වශයෙන් හේතු වෙන්නේ අන්න අර විදිහේ සුභවාදී දර්ශනයක්මයි. සීමාන්තික තෘෂ්ණාව, සීමාන්තික බලාපොරොත්තු නිසා තරුණ පක්ෂය නොයෙකුත් ඉලක්ක ඔස්සේ දුවලා ඒවා හති වැටිලා එයින් වයින් කර බලාපොරොත්තු වෙන ඉලක්කේ නැති වෙනකොට නම් විෂාදී තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඕකට බෙහෙත් පෙති එහෙමත් අරගන්නවා. නියම බෙහෙත් පෙත්ත බුදු පියාණන් වහන්සේ දීලා තියෙදි මොකද්ද නියම බෙහෙත් පෙත්ත? යථාර්ථ අවබෝධයයි. අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පිළිබඳ යම් අවබෝධයක් කියනවා නම් ඒ අය අර ඒ බඳු අවස්ථාවටපත් වුණාම කලකිරෙන්නේ නැහැ. මෙන්න මම පාඩමක් ඉගෙන ගත්තා, සසරෙන් මිදීමට උපකාර වෙන පාඩමක් ඉගෙන ගත්තා කියලා අර කියාපු අර කියාපු අත්දැකීම වෙස්වලාගත් ආශිර්වාදයක් හැටියට පිළි අරගෙන ධර්ම මාර්ගයට නැඹුරු වීමයි කරන්නේ. ඒ වෙනුවට මේකට විෂාදී ලක්ෂණයක් කියලා මේක සම්ම් කිසි විකෘත ස්වභාවයක් කියලා ඒකට පෝර දාන්නයි බොහෝ දෙනාගේ සුභවාදී දර්ශනයක් ඉදිරිපත් කරන්නේ නවීන මනෝවිද්‍යාවලින්. අපි කල්පනා කරන්න ඕන බුදුරජාණන් වහන්සේට හිට්ටු කරන්න පුළුවන් කෙනෙක් නැහැ මේ මනෝවිද්‍යා එයා අංශයෙන්. අපි හිතා ගන්න ඕනේ යථාර්ථයට ඇසවහලා කවදාවත් නියම සැනසුමක් ලබා ගන්න බැරි බව. බුදු පියාණන් වහන්සේ ඒකයි අපට මතු කරලා දීලා තියෙන්නේ. ඔය සතර සතිපට්ඨානය තුල තියෙනෙත් ඒකයි. කායානුපස්සන, කායානුව බලන කෙනාට කයේ මොකද්ද පේන්නේ? කයෙහි කියාපු ලක්ෂණ ස්වභාවයද පේන්නේ? කායානුව හිත යොදන්න තම තමන් මුහුණකට හෝදන නඟපත සුද්ධ කරන අවස්ථාවල් වල මොකද්ද පේන්නේ? යථාර්ථය නේද? අර හැඩ වැඩ දාන කණ්ණාඩියෙන් පෙන්නුම් කරන தත්ත්වයද මේක තුල තියෙන්නේ? විදර්ශනායෙන් බලනකොට කණ්ණාඩියේ පෙනෙන தත්ත්වය නෙවෙයි. අන්න ඔය විදිහට ඒ කය පිළිබඳවත් කලකිරීමට හේතු වෙන ඒක යථාර්ථය අනුව කියන කලකිරීම. අර විදියට අර තමන්ගේ මෝඩකමින් ඇති කරගත්තු ඉලක්ක බිඳී යාම නිසා ඇති වෙන කලකිරීමක් නෙවෙයි. ඒක විෂාදී වෙන්න පුළුවන්. නමුත් මේක නිබ්බිදාව, නිර්වේදය. ඒක ශාසනයේ වටිනා වචනයක්. විදර්ශනා ඥාන මෝරාගෙන යන අවස්ථාවේ නිවනට ලං වෙන කොටයි මෙන්න මේ නියම සසර කලකිරීම මතු වෙන්නේ. ඒක තුලින් තමයි විරාගය කියලා කියන නොඇල්ම අතහැරීම. මේ සසරට ඇල්ම තියාගෙන මේකෙන් මිදෙන්න බෑ. මං අතාරින්න කියලා මේක අල්ලගෙන ඉඳලා බෑ. අනේ මං අතාරින්න කියලා අල්ලගෙන ඉන්නේ. එහෙම නෙවෙයි මේක කරන්න තියෙන්නේ. මේක අවබෝධය තුලින් යම් අවස්ථාවක් එනවා. මෙතෙක් අල්ලාගෙන සිටියේවා දන්නේම නැතුව අතහැරෙනවා. අතහරිනවා නෙවෙයි අතහැරෙනවා. ලිස්සල යනවා. ඒවා ලිස්සල යනවා. අන්න එහෙම තත්ත්වයක් සිටේ ඇති වෙනවා. ඒ එතෙක් දිනු කර ගන්න ඕන අන්න අර කියාපු විශේෂ දැක්ම. ඒ විශේෂ දැක්මට ඉතින් අර දැන් මේ පින්නතුන් මේ අවස්ථාවෙත් වටිනා ශීලයක් ඇත්ත වශයෙන් මේ විශාල පිරිසක් කොහේ දවසට නිසි ඒ සීලය සමාදන් වුණා. කවුරු කවුරුත් බෞද්ධයින් වශයෙන් යම් යම් සීල මට්ටමකින් සීලවන්ත වෙන්නේ මොකටද? දිව්‍ය ලෝක යන්න හිතාගෙන නෙවෙයි. දිව්‍ය ලෝක යාම ඒකත් ප්‍රතිඵලයක් තමයි. නමුත් නියමාර්ථයේ බලනවා නම් සීලය වඩන්නේ සමාධිය සඳහායි, චිත්තවිසුද්ධිය සඳහායි. සීලය පිහිට කරගෙන, කය වචන හික්මවා ගැනීම පිහිට කරගෙන අපි ඊළඟට සිත චිත්තවිසුද්ධිය නමින් හඳුන්වන සමාධිය, චිත්ත ඒකාග්‍රතාව ඇති කරගන්නවා. ඒ චිත්ත ඒකාග්‍රතාව ඇති කරගන්නේ අර භෞතික ලෝකයේ අර හඳ ඉර හැසිරෙන ආකාරය, මේ පොළොවේ යට මොකද්ද තියෙන්නේ කියලා ඌව බලන්න නෙවෙයි, මේ පංචස්කන්ධයේ මේක යථා ස්වභාවය දැක ගැනීමට අපි මේ සමාධිය ඇති කරගන්නේ. ඒක සතියෙන් සමාධියෙන් මේ සතර සත්‍යපට්ඨානය තුල හැසිරෙන පුද්ගලයාට පේනවා. එතකොට අන්න විදර්ශනා ඥාන මතු වෙන එක තුලින්. ඉතින් එතකොට සීලය උපකාර කරගෙන සමාධිය, සමාධිමත් සිත ඊළඟට යොදනවා විදර්ශනාවට, මෙනෙහි කිරීමට. ඒ මෙනෙහි කිරීම තුලින් අන්න යථා අවබෝධිය ක්‍රමක්‍රමයෙන් ලං වෙනවා. ඒ අවබෝධියට ලං වුණු අවස්ථාවේදී තමයි මේ පංච උපාදානස්කන්ධය මෙතෙක් මමයේ මාගේ කියලා අර උපදී හැටියට හිතාගෙන හිටියෝ. මේ දීර්ඝ සංසාරේ අපි ගොඩනගාගත්තේ මේකයි. මේ ගොඩන සාමාන්‍ය මේ ජීවිතය තුල ගොඩනගා ගන්න කිවල් දොරවල් අනිත් යාන වාහන අනිත් හැම එකක්ම ඒවා බිඳිලා යන බව අපිට පේනවා. ඒවා වේගත් වෙන ඒ බිඳෙන්න අපි අලුත් දේවල් ගන්නවා. නමුත් මේ දීර්ඝ සංසාරී අපි අත නොහැරෙන දෙයක් තිබෙනවා. මේ රූප වේදනා සංඥා සංඛාර කියන සංඛාර විඥාන කියලා කියන මේ පංචස්කන්ධයට මුලා වෙලා මේක වැඩෙන ආකාරයට මිසක් මේක දිය වෙලා යන මේක නැති වෙන ආකාරයට කටයුතු කරලා නැහැ. ඒකයි මේ සංසාරේ දී කාලයක් ඇවිල්ලා තියෙන්නේ. ඒක තුනමයි දුක තියෙන්නේ. කොටින්ම කියතොත් පංච පාදානස්කන්ධය තනිකරම දුකක් හැටියට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ. එතකොට මේ ලෝකයේ එම් පිටින්ම ඇත්ත වශයෙන් කියනවනම් රෝහලක් වගේ බුදුරජාණන් වහන්සේට උත්තරීතර ශල්‍ය වෛද්‍යවරයා විෂක් වෛද්‍යවරයා කියලා කියන්නේ මෙන්න මේ ලෝකයා බැඳිලා සිටින මේ සංසාර දුකෙන් එතර කිරීමේ ඒ ශක්තිය ඒ ක්‍රමය බෙහෙත බුදු පියාණන් වහන්සේ දුන්න නිසායි ඒ බෙහෙතයි චතුරාර්ය සත්‍ය තුල අඩංගු වෙලා තිබෙන්නේ. ඉතින් දුක්ඛාර්ය සත්‍ය ඒකට යට හැටියට දක්වලා තියෙන තණ්හාවයි අසීමිත තණ්හාවක් නිසා මේ ලෝකයා භවයේ ගැලිලා ඇලිලා ගැලිලා සිටිනවා. නොයෙකුත් දේවල් අල්ලාගෙන සිටිනවා. එතකොට ඒ තෘෂ්ණාව ක්‍රමක්‍රමයෙන් තුනී කිරීමට කර ගැනීමටයි මේ සීලාදී ගුණ ධර්ම වඩන්නේ. කොටියම් අවස්ථාවක එකවත් වුණාම අර ඒ තෘෂ්ණා අපිපාසයේ සංසිඳනවත් එක්කම තමයි සංස්කාර සංසිඳීමත් එක්කම තමයි නිර්වාණ සම්පත්තිය ලැබෙන්නේ. ඒක නිවීම අර බුදු පියාණන් මහසේ ප්‍රකාශ කළේ මගේ ගේ ඇරලා තියෙන්නේ මගේ ගිනි නිවිලා තියෙන්නේ. ඒ ගිනි කිව්වේ අන්න අර රාග දෝෂ මෝහ ගිනි. එතකොට අර ධානිය ගිනි ඇවිලෙනවා ගිනි තියා තමන්ගේ ගෙදර ගිනි තියනවා කියලා ධානිය සතුටු වුණා. බුදුරජාණන් වහන්සේ ගිනි නිවුණා කියලා සතුටු වුණා. අපිටත් එතකොට බුදුරජාණන් වහන්සේ අනුව යනවා මිසක් ධානිය අනුව යන්නේ නරකයි. අපි කල්පනා කරගන්න ඕන මෙන්න මේ කියාපු තුන් ගිනි වීමේ ඒ මහා ව්‍යාපාරයේ මහා කාර්ය සම්භාරයයි අපි බෞද්ධයින් හැටියට අපිට කරන්න තියෙන එකේ යෙදෙන්න තියෙන. ඒක සඳහා අද දවසත් මේ පින්නතුන් මේ යම් කිසි මට්ටමකින් ඒ ශීලය සමාදන් වුණා. දැන් මේ ධර්ම ශ්‍රවණය තුලින් මේ පින්නතුන් අර අපි කියාපු ආර්ය ධන වලට ලං වෙනවා. සද්ධා සීල සුත දැන් සද්ධා ධන සීල ධන ඊළඟට ශීලයටම උපකාර වෙන තමයි අර පවට භය සහ ලැජ්ජා. ඊළඟට ධර්මඥානය ඒකත් උපකාර වෙන ඒකත් වටිනා ධනයක්. ධර්මඥානය නැති මිනිහා තමන්ගේ ජීවිතය විනාශ කර ගන්නවා, සමාජයත් විනාශ කරනවා. ධර්මඥානය නැති තැනැත්තා ඊළඟට අතහැරීම ඡාග ශක්තිය ඒක විශාල ශක්තියක්. අතහැරීමේ ශක්තිය නැති තැනැත්තා අන්න අර විදිහට විපතටපත් වෙනවා. තමන්ට විපත්තියක් තමන්ගේ යම් කිසි අලාභයක් සිදු වුනහම ඊළඟට අවසාන වශයෙන් ප්‍රඥාව ලෝකයේ පිළිබඳ යථා තත්ත්වය අවබෝධය යථා අවබෝධය ප්‍රඥාව ඒක මතු කරගත්තු අවස්ථාවේ තමයි සංසාර විමුක්තිය තියෙන්නේ. එතකොට මේ මෙතෙක් මේ පින්නතුන් රැක්ක සීලයෙන් අසන ලද මේ ධර්ම ශ්‍රවණය තුලින් මේ හැම එකක් තුලින්ම රැස් කරගත්තු මේ අද දවසේ රැස් කරගත්තු කුසල සම්භාරේ නිවනට උපකාර වෙන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය බල ධර්මයන් ඒවා මොහුකුරු ඒවා ඇති කර ගැනීමට මොහුකුරු වා ගැනීමට උපකාර හේතු උපනිශ්‍රේ වේවා. ඒවා පිහිටගෙනෙන් කල්යාණ මිත්‍ර ආශ්‍රයත් උපකාර කරගෙන හැකි තාකිග්මණින් මේ බුද්ධ ශාසනයෙම සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග ප්‍රතිවේදයෙන් උතුම්ම මා මහ නිවන් සාක්ෂාත් කර ගැනීමට මේ කුසල ශක්තිය ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම මේ විශ්වයේ යම් තාක් අවීචේ සිට අකනිටා දක්වා මේ විදිහේ ධර්ම ශ්‍රවණීය ධර්ම ධර්ම දේශනාමය කුසලයන් අනුමෝදන් වීමට කෙනෙක් බලාපොරොත්තුෙන් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒ හැම කෙනෙක්ම මේ අනුමෝදන් වීම තුලින් තම තමන්ගේ ප්‍රාර්ථනීය ප්‍රාර්ථනා පරිදි උතුම් ප්‍රාර්ථනීය බෝධි කෙනෙකු තුමාම ආමානිවන් සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. දැන් මේ ගාථා කියන්නේ තාවතා චම්හි සම්පතං සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා උච්ඡන්තු අමතං පදං ආකාසට්ඨා චුම්මට්ඨා දීවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දීවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා චුම්මට්ඨා දීවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මංකරං දුක්ඛපත්තාදී දුක්ඛා භයප්පත්තාදී භයා ශෝකපත්තාදී ශෝකා හුන්තු සබ්බේ විපාණෝ දුක්ඛපත්තාදී දුක්ඛා භයප්පත්තාදී භයා ශෝකපත්තාදී ශෝකා හුන්තු සබ්බේ විපාණෝ දුක්ඛපත්තාදී දුක්ඛා භයප්පත්තාදී භයා ශෝකපත්තාදී ශෝකා හුන්තු සබ්බේ විපාණෝ විනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාදමෝ සතං සමාදමෝ දුලාව නිබ්බාන පත්තියා විනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාදමෝ සතං සමාදමෝ දුලාව නිබ්බාන පත්තියා විනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාදමෝ
සතන් සමාගමෝතු යාමින් පානකත්තිය
සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුද්ධි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුද්ධි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුද්ධි භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීච අතෝ නිබ්බාන සම්පatti මිනාපේ සමිජ්ජතු
ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත්කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.